විජේදාස රාජපක්ෂ මැතිතුමා වරප්‍රසාද ප්‍රශ්නය මතු කරන්න.
පොඩ මගේ වරප්‍රසාද ප්‍රශ්නය ගරු ඇමතුමා මගේකින් පස්සේ යන්න.
වරප්‍රසාද ප්‍රශ්නය
උසාවි කතානායකතුමනි ගරු කතානායකතුමනි මම ඔබතුමාට අද උදේ ලිඛිතව ඉදිරිපත් කළා මගේ වරප්‍රසාද කඩවීම පිළිබඳව ප්‍රශ්නයක්. ඒ පිළිබඳව ගරු කතානායකතුමනි ඉතා සැකවින් මම කියන්න ඕන මේ පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුවක් තිබෙනවා කාර්ක සභාවක්. ඒ කාර්ක සභාවට පැමිණිලි ඉදිරිපත් කරන්නේ මේ ගෞරවනීය සභාවේ ගරු මන්ත්‍රීතුමාලා සහ මන්ත්‍රීතුමියන්ලා. ඒතර ඒ පිළිබඳව ඔබතුමා සෑහීමකට පත් වෙනවා නම් විතරක් ඒ පිළිබඳව විමර්ශනයක් කරන්න කියලා අපේ වරප්‍රසාද කමිටුවට එනවා. ඒතර ඒ වරප්‍රසාද කමිටුවේ සභාපතිවරයා විදියට පහුගිය දිනවල මාධ්‍ය කරුවන් කීප දෙනෙක් මේට කැඳවලා තිබුණා. විශේෂයෙන්ම මීට දින 3කට කලින් විද්‍යුත් මාධ්‍ය උදේ පත්තර කියවන මාධ්‍යවේදියෙක් ඒ පත්තරේ කියවලා තියෙන කුඩා කොටසක් කියවලා ඉතා ලොකු විග්‍රහයක් ලබා දෙනවා. දිනපතා මේක සිද්ධ වෙනවා. ඒ සම්බන්ධව මන්ත්‍රීවරු පෙන්නලා දුන්නා පහුගිය දිනවල මේ පුවත්පතක තිබෙන කෙටි ප්‍රකාශයක් අල්ලගෙන පැය ගණන් පත්තර කියවන මාධ්‍යවේදියෝ කියවලා මේ පාර්ලිමේන්තුවේ 225ම හොරු පාර්ලිමේන්තුවේ 225ම තක්කඩි කියලා හංවඩු ගහලා පාර්ලිමේන්තුව කෙරෙහි මන්ත්‍රීවරු කෙරෙහි විශේෂයෙන්ම විශාල වෛරයක් ක්‍රෝධයක් ඇති කරා. මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 10ක් 15ක් නොගැලපෙන විදියට දඟලනවා කතා කරන එමයි කියන එක අපි පිළිගන්නවා. හැබැයි එහෙම කරයි කියලා අපි 225ම එක මල්ලට දාලා අපි ඔක්කොම හොරුයි තක්කඩි හැසිරෙන්න දන්නේ නැහැ කියලා පත්‍ර මල්ලිලා ටික උදේට කියෝගෙන යනවා. මේ පිළිබඳව පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව ගරු රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමා පවා හිටියා. මේක පෙන්වලා දුන්නා. මේ මාධ්‍යවේදීන්ගේ ක්‍රියාකලාපය වැරදි කියලා පිළිගත්තා. මේ මාධ්‍යවේදී නිසාද පාර්ලිමේන්තුවේ අවංක ගෞරවනීය මන්ත්‍රීවරයෙක්ගේ දරුවෙකුට පාසලකට යන්න බෑ. තාත්තා හොරෙක් නේද කියලා අහනවා. තාත්තා හොරාට කැන්ටීන් එකෙන් කනවද කියලා අහනවා. මේ වගේ තත්ත්වයක් අද ඇති කරලා තියෙන්නේ මේ රටේ ජනමාධ්‍යවේදියෝ. ජනමාධ්‍යවේදියොත් අපි දන්නම අරක්කු බෝතල් දෙකක් ගෙනිහිල්ලා දුන්නම මේ පාර්ලිමේන්තුව හරි වෙන තැනක හරි ඕනම එක්කෙනෙකුට විරුද්ධව මේ ප්‍රවෘත්තිය පළ කරන්න කිව්වපුවාම මාධ්‍යවේදියෝ පළ කරනවා. මම පුවත්පත් මණ්ඩලයේ හිටිය අවුරුදු 5ක් සභාපති වෙලා මම ලෝක පුවත්පත් මණ්ඩලයේ අවුරුදු 4ක් හිටිය උපසභාපති වෙලා සම මේ රටේ මාධ්‍යවේදී ගැන අපි දන්නවා. හැබැයි අපි ඒ හේතුවෙන් සියලුම මාධ්‍යවේදීන් නරකයි කියලා එකට හංවඩු ගාලා කතා කරන්නේ නැහැ. ඒ අපි ඒගොල්ලන්ට ආදරේ නිසා නෙවෙයි. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට නිදහස් මාධ්‍යයක් තියෙන්න ඕන නිසා. දැන් මේ මාධ්‍යවේදියා ගෙනල්ලා කතා කරපු නිසා ඒ මාධ්‍ය ජාලයටම අයිති. පුවත් පතක් ද මෝනින්. අපේ රටේ මාධ්‍ය ආයතන කරුවෝ හිතන් ඉන්නවා ඒගොල්ල කරලා තියෙනවා. ඒගොල්ලන්ට ඕන ජනාධිපතිලා ගේනවා. ඒගොල්ලන්ගේ ජාවාරන්ටික කරගන්නවා. ඒගොල්ලන්ගේ බිස්නස් ටික සාර්ථක කරනවා. ඊට පස්සේ ජනාධිපතිලා ගාලා පන්නනවා. ඊට පස්සේ තව එක්කෙනෙක් ඒගොල්ලන්ට ඕන කෙනෙක් ගේනවා. සමහර මාධ්‍ය ආයතන හිතන් ඉන්නෝ ඒගොල්ලන් තමයි මේ පාර්ලිමේන්තුව පාලනය කරන්නේ. පාර්ලිමේන්තුව අරහ රට පාලනය කරනවා කියලා. ගරු කතානායකතුමනි මේ ද මෝනින් පත්තරේ ඒ කණ්ඩායමටම ඒ ගෲප් එකටමයිදී පත්තරයක්. ඒකේ කියනවා 2022 ඔක්තෝබර් 20 වෙනි දින ඊයේ විජේදාස චේම්බර් ඇපියරින් ෆෝ තිලිනි ක්වෙස්චන් ඉන් කෝට් කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරස්ට් ඓදර් රිසයින් ෆ්‍රොම් මිනිස්ට්‍රි ඔර් විඩ්‍රෝවල් ෆ්‍රොම් ද කේස්. මේ තිලිනි කියන කාන්තාවට මගේ චේම්බර් එකේ නීතිච්චවරු පෙනී හිටිනවලු. ඒක නිසා එක්ක මම ඇමතිකමෙන් අස්සෙන්න කියනවා නැත්තම් නඩුවෙන් අයින් වෙන්න කියනවා. ගරු කතානායකතුනි මම පැහැදිලිව කියනවා මම අමාත්‍ය ධූරේ බාරගත්ත දවසේ ඉඳලා මට චේම්බර් එකක් නැහැ. හැබැයි මගේ කනිෂ්ඨ නීතිඥවරු 250කට වැඩිය මේ රටේ නොයෙකුත් අධිකරණවල සේවය කරනවා. අද මහේස්ත්‍රාත්වරු ඉන්නවා. දිසා විනිසුරුවරු ඉන්නවා. මහාධිකරණ විනිසුරුවරු ඉන්නවා. අභියාචනාධිකරණ විනිසුරු ඉන්නවා. මගේ මේ පාර්ලිමේන්තුවේ ගරු ඇමතිවරු ඉන්නවා. මගේ කනිෂ්ඨ නීතිඥවරු. මම ඒ විනිශ්චයකරුවරුන් ළඟට ගිහිල්ලා මයිලෝඩ් කියලා කතා කරනවා. නඩු කතා කරනවා. එතකොට මගේ කිසිම සම්බන්ධයක් නැතුව මගේ කනිෂ්ඨ නීතිඥවරු ගිහිල්ලා නඩුවකට පෙනී හිටියයි කියලා ද මෝනින් පුවත්පත නඩු තීන්දුවක් දෙනවා. මම ඇමතිකමෙන් අස් වෙන්න ඕන නැත්නම් නඩුවෙන් අස් වෙන්න ඕන කියලා. දැන් මේක ඒගොල්ලන් ආවරණයක් අරන් තියෙනවා. ඒගොල්ලෝ කියනවා ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහත්මයා මේක උසාවියේ කිව්වා කියලා. මම සොයලා බැලුවා මෛත්‍රී ගුණරත්න මැතිතුමා කියන්නේ ගෞරවනීය විදියට නීතිඥ වෘත්තිය දෙන ජනාධිපති නීතිඥවරේ. ඔහු පැහැදිලිවම පට කිව්වා ඔහු කිසිම වචනයක් මේ සම්බන්ධව අධිකරණය කියලා නැහැ කියලා. එතකොට මොකක්ද මේ කරන්න යන්නේ? මේකෙන් කරන්න යන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද බලතල කමිටුවේ සභාපතිවරයා විදිහට මම මේ ගෙනියන ක්‍රියාදාමය කඩාකප්පල් කරන්න මේ හදන්නේ. ඒ නිසා මේක අපි කාටත් මේක බලපානවා. පාර්ලිමේන්තු බලතල වරප්‍රසාද පනත 1953 පනත යටතේ මේක අවුරුදු දෙකක සිරදඬුවමක් දෙන්න පුළුවන් වරදක්. හැබැයි මම මේකේ සභාපතිවරයා නිසා මට මේ විමර්ශනයට සහභාගී වෙන්න බෑ. මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා මේ වරප්‍රසාද කමිටුවට පත් කරලා වරප්‍රසාද කමිටුවේ වෙනත් සමාජික මහත්මෙක් හරි මහත්මියක් හරි ඒකේ සභාපතිවරිය විදිහට මේ කාරණයට පත් කරලා මේ පිළිබඳව සාධාරණයක් ඉටු කරලා දෙන්න කියලා මේ මොකද්ද? ඔව් ගරු කතානායකතුමනි, දැන් මම අයින් වෙනව නෙවෙයි සභා මේ 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 පැමිණිල්ල සම්බන්ධව පමණක් මම කියන්නේ. මම පැමිණිලි කරු නිසා ඒ කමිටුවේ වෙන සමාජිකයේ සභාපතිවරයා විදිහට ඔබතුමා පත් කරලා මේ පිළිබඳව විමර්ශනයක් කරලා අවශ්‍ය නීතිමය පියවර ගන්න. මේ විදිහට ගියොත් එම මේ පාර්ලිමේන්තුවේ කාටවත් මේ තමන්ගේ රාජකාරිය කරන්න බෑ. දැන් වාසනේ නිදාස නැ මහින්දානන්ද ඇමතිතුමායි මේ මොනවාද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගැන කිව්වා කියලා එතුමාට විරුද්ධව ගිහිල්ලා කියලා තියෙනවා, පැමිණිලි කරලා තියෙනවා CID එකට. ඒ කියන්නේ මේ මන්ත්‍රීවරුන්ට වාසනේ දීපු නිදාස දැන් නැති කරන්න මේ මාධ්‍ය කණ්ඩායම උත්සාහ කරනවා. මොකද මේ මාධ්‍ය කණ්ඩායම කල්පනා කරන්නේ මේ පාර්ලිමේන්තුවත් මේ මේ රටේ ජනාධිපතිත් ඔවුන්ට ඕන කෙනෙක් පත් කරගන්න ඕන කියලා. එහෙම කරා. එහෙම කරලා තමයි රට විනාශ වුණේ. ඉතින් ඒකට තවත් ඉදිරියට ඒකට ඉඩ දෙන්නේ නැහැ අපි. මෝ මිස්තුති.
ඔබ ලක්ෂණ කිරියල මෙතුමා.
ගරු සේමසිංහ ඇමතිතුමාගේ ප්‍රකාශය ගැන අපි අනාගතයේ විවාදයක් ඉල්ලනවා. මම එතුමාට මතක් කරන්න කැමැති දැන් ජාත්‍යන්තරත්වයේ ගනුදෙනු කරනකොට පසුගිය එක්සත් ජාතීන්ගේ මානවික කෞසලයේ අපේ රජය ආර්ථික අපරාධ කෙරුවයි කියලා යෝජනාවක් සම්මතුනවා, ඉකොනොමික් ක්‍රයිම්ස්. ඉතින් මේක සම්බන්ධයෙන් ඔබතුමා අවධානය යොමු කරලා ලබන අවුරුද්දේ මුල් භාගයේ මේකට උත්තර දෙන්න වෙයි. මම එතුමාට දැනුම් දෙන්නේ රට වෙනුවෙන්, නැත්තම් මට ප්‍රශ්නයක් නැහැ. ආර්ථික අපරාධ කෙරුවයි කියලා අපේ රජය යෝජනාවක් සම්මතුනේ, එච්චරයි.
හරි හරි. ඔව් මේ මුසමිල් මන්ත්‍රීතුමාගේ මේ මේ අපේ මේ
මට
පරිකර මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නේ
මේ විජේදාස රාජපක්ෂ ඇමතිතුමාගේ ප්‍රකාශයත් එක්ක මම එකඟයි. මමත් මාධ්‍යවේදියෙක්, මාධ්‍ය ආයතන ප්‍රධානියෙක් විදිහට හිටියා. මාධ්‍ය ආයතන වලට අයිතිය තියෙන්නේ වාර්තා කරන්න මිසක් තීරණ දෙන්න නෙමෙයි. අපි පෞගී කාලේ දැක්ක දිගින් දිගටම මේ වගේ ජනමනස අවුල් කරන්න තමන්ගේ න්‍යාය පත්‍රන වැඩ කරා. ඔබතුමත් අපිත් පෞගී දවස්වල රුවන්ඩාවේ සංචාරයක් කරා. 1994 ලක්ෂයක් මිලියනයක් මරන්න මාධ්‍ය ආයතන කොහොමද සම්බන්ධ වුණේ, ඒ ඇයට මොකද්ද වුණේ කියන එක ඔබතුමා දන්න හොඳටම. දවස් 100ක් ඇතුළත දවසකට 10,000 ගාන ලක්ෂ 10ක් මරන්න මාධ්‍ය ආයතන දෙකක් තමයි මූලික වුණේ. අද එක්කෙනෙක් මැරිලා එක්කෙනෙක් හිරේ ඉන්නවා. ඒ නිසා මේක කොයි වෙලාවකරි හැදෙන්න ඕන. ඒ නිසා ගරු කතානායකතුමනි, දැන් මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන හිතනවා නම් දේශපාලඥයෝ පාලනය කරලා තමන්ගේ අල්ල නටවන රූකඩ බවට පත් කරනකොට එහෙම වෙන්න දෙන්න බෑ. මේක නීති හදන තැන, රට පාලනය කරන තැන, වැරදි පෙන්වලා දෙන්න වාර්තා කරන උන්ට අයිතිය තියෙනවා. ඒ නිසා මම හිතනවා විජේදාස රාජපක්ෂ මැතිතුමාගේ යෝජනාව අරගෙන මේකට ස්ථිර තදබල වැඩසටහනක් හදන්න ඕන කියන එක, ඒක දැන් හුවා දක්වයි හෙට අනිද්දා අන්න මාධ්‍ය පාලනය කරලා ඕන කෙනෙක්ට ඕන එකක් කියා ගන්න අරින් අපි නම් ඕකට බයත් නැහැ. ඒ අය හදපු ජාතිවාදයෙන් හින්දා අපිව පාර්ලිමේන්තුවේ එක නවත්තන්නත් බෑ. ඒක වෙනම කතාවක්. නමුත් මේ පිළිබඳව ස්ථිර ප්‍රතිපත්තියක් ඔබතුමා ගන්න කියලා අපි ඉල්ලීමක් කරන. මොකද හේතුව රුවන්ඩාව ඒ ගෝත්‍රික සංහාරයෙන් පස්සේ ස්ථිර තීන්දුව අරගෙන ඒකට පොළඹවපු අගමැතිවරයා අද ජීවිතාන්ත දක්වා හිරගෙට ඉන්නවා. එක මාධ්‍ය ආයතනයක අයිතිකරුවෙක් ජීවිතාන්ත දක්වා හිරගෙට ගිහිල්ලා තියෙනවා. අනිත් එක්කෙනා මිය ගිහිල්ලා තියෙනවා. අද නිදහස් රුවන්ඩාවක් නීතිගරුක රටක් බවට පත්වලා තමයි ඒක මේ අප්‍රිකාව සිංගප්පූරුව බවට පත්වලා. ඒ නිසා අපි තවදුරටත් තර්ක කර කර ඉන්න නැතුව දිනු වෙන්න ඕන නම් මෙතනින් ආරම්භ කරන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලීමක්
කරනවා.
කතානායකතුමනි, ගරු ශාන්ත ප්‍රේමසිංහ ඇමතිතුමා දිග ප්‍රකාශයක් අපට කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි නායකරුවෝයි විවිධාකාර ණය සම්බන්ධ පුද්ගලයන් එක්කලා තිබුණු සාකච්ඡා ගැන පළමුවෙන්ම ඒ එතුමා කරපු ප්‍රකාශය අපට පිටපතක් ලැබෙන්නට සැලැස්විය යුතුයි. දෙවෙනි කාරණය, මේ විශාල විස්තර කරුණු රාශිය එතුමන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක අනිකුත් අය සමග කරපු අපිට මේ ප්‍රකාශ කරනකොට අපිට මේකේ අගක් මුලක් හොයාගන්න බෑ. අර ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට් එක අපි ඉදිරියේ නැතුව මාණ්ඩලික මට්ටමේ කිවිසුමක් දැන්ට අත්සන් කළා තියෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක. ඒක මේ සභාගත කරන්නේ කියලා නැවත නැවතත් ඉල්ලලා තියෙනවා. ඒක හංගගෙන ඒක ඉදිරිපත් නොකර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක කරපු සාකච්ඡා දිගට පළලට මෙතන ඉදිරිපත් කරනවා. අපි කොහොමද මේව සම්බන්ධ කරන්නේ? අපි දන්නේ කොහොමද ඔබතුමා කිව්ව දේවල් අර ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට් එකත් එක්ක පරස්පර වෙනවද නැද්ද කියලා? අපි කොහොමද දන්නේ ඒවා එකිනෙකට ගැළපෙනවද කියලා? ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලනවා ආණ්ඩුවට මේ වැනි ප්‍රකාශ කරන්න ඉඩ දෙනවා නම් ඒ මාණ්ඩලික මට්ටමේ ඒ ගිවිසුම අපට දැක ගන්න පුළුවන් වෙන්න ඕන. නැත්නම් මේ ප්‍රකාශ හිස් ප්‍රකාශ බවට පත් වෙනවා. එතුමන්ලගේ පැත්තෙන් ගත්තොත් ඒ ප්‍රකාශවල අන්තර්ගතය හරාත්මකව තේරුම් ගන්න නම් ඒ ඇග්‍රීමන්ට් එකේ මොනවද තියෙන්නේ කියලා අපි දැනගන්න ඕන. දෙවෙනි ප්‍රශ්නය, මම ඔබතුමාට ලියමනක් දුන්නා වරක් සියත නාලිකාවේ ප්‍රශ්නයක් ගැන. මේ මුළු සභාවම එක්තරා විදිහක ගර්රාවක් ලක් වෙනවා ඒ කියන්නා වූ අර විචූර්ණ විචාරය නිසා. පස්සේ ඒක යම් දුරකට ඒක නතර වෙලා එක්තරා විදිහකට සීමා වුණා. එහෙම සීමා කරගන්න අපිට ඕනේ කොල්ලට නිවැරදි තැනකට ගන්න. අපිට මේ පාර්ලිමේන්තු සභාවේ එක එක මන්ත්‍රීවරයාගේ තියෙන දොස් කීම අපි අගය කරනවා. ඒවා විවේචනය කිරීම අපි කැමති දෙයක්. නමුත් මුළු සභාවට එක සාමූහිකත්වයකින් ගරහවට පත් කිරීම ගැන මම ඔබතුමාට දීපුවේ පැමිණිල්ල ඔබතුමා මට පණිවිඩයක් කියලා තියුණා. මේක වරප්‍රසාද ප්‍රශ්නයක් ඇටියට මතු කරන්න කියලා. ඒක මගේ වරප්‍රසාද ප්‍රශ්නයක් නෙවෙයි. මේක අපි හැමෝගෙම වරප්‍රසාද. ඒකයි මම ඔබතුමාට කියවමු කලේ. මම මේ ඉන්නව
තියෙනවා.
ගරු කතානායකතුමනි, ලක්ෂ්මන් කිරියල්ලමැතිතුමා මතු කරපු කාරණේ අපි දීර්ඝව සියලු පාර්ශ්වයන් සමග සාකච්ඡා කරා ගරු මැතිතුමනි. හැබැයි ඔබතුමා මතු කරපු මේ මානව හිමිකම් කොමිෂමේ ඇතිවෙච්ච තත්ත්වය පිළිබඳ කිසිම සංවිධානයක් හෝ ආයතනයක් අපිත් එක්ක සාකච්ඡා කළේ නැහැ. ඇත්තනම අපි කරපු සාකච්ඡා සියල්ලගේම අරමුණ වුණේ අපේ රට නැවත මෙවැනි ව්‍යසනයකට පත් නොවන ආකාරයට අපි සියලු දෙනාම මේ ආර්ථිකය කළමනාකර ගැනීමේ හැකියාව පිළිබඳව තමයි කතා කරේ. ඒ වගේම ගරු කතානායකතුමනි, එකක් අද අසීරුවෙන් වුණත් රජය අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සිදු කරනවා. ඒ මීට වඩා සිදු කිරීමට අපිට යහපත් ආර්ථිකයක් අවශ්‍යයි. එතකොට රජයේ ප්‍රධාන අරමුණ මේ ජනතාව බලාපොරොත්තු වෙන ජනතාව අද මුණ දීලා තියෙන පීඩණය අවම කිරීම, එහෙම නැත්නම් නැති කිරීම. එතකොට ගරු කතානායකතුමනි, මේ වෙනකොට අපේ රටේ පවතින ආර්ථික තත්ත්වය තුළ අපිට ණය ගෙවා ගැනීමට ඇති හැකියාවක් නොමැති වීම තුළ අපිට මූල්‍යමය වශයෙන් කිසිම ආයතනයක් සහයෝගය දක්වන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ අනුව අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවය සහ උන්ගේ අනුමැතිය අත්‍යවශ්‍යයි. ඒ වගේම අනිකුත් සියලුම ආයතන අපිට ප්‍රකාශ කරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවය අපිට ලැබුණ වහාම නැමතත් ඔවුන් රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට අවශ්‍ය සහයෝගය අපිට ලබා දෙනවා කියලා. එහෙනම් අපි කවුරුත් මේ කරුණු කාරණා සංගවල කටයුතු කළා නෑ ගරු කතානායකතුමනි. ඒ වගේම නැවත මෙවැනි තත්ත්වයකට පත් නොවෙන්න අවශ්‍ය ප්‍රතිසංස්කරණ තමයි සිදු කරන්නේ. අපි පිළිගන්නවා රජයක් හැටියට මේ සිදු කරන ප්‍රතිසංස්කරණ මේ පවතින ආර්ථික තත්ත්වය තුළ ඉතාම අපහසු ප්‍රතිසංස්කරණ ගරු කතානායකතුමනි. රජයකට ජනප්‍රිය වෙන්න පුළුවන් ප්‍රතිසංස්කරණ නෙවෙයි. නමුත් පවතින තත්ත්වය තුළ මෙය ඉටු කිරීමට සිදු වෙලා තියෙනවා. ඒ හින්දා අපි ප්‍රධාන වශයෙන් මේ අරමුදලේ සහයෝගය ලබා ගැනීම අපිට අවශ්‍ය වෙනවා. ඔවුන්ගේ අධ්‍යක්ෂ මණ්ඩලයේ එකඟතාවය ලබා ගැනීම අවශ්‍ය වෙනවා. ඒ ලබා ගන්නාට පස්සේ අපිට පුළුවන් අපේ කටයුතු නැවත යථාවත් කරගන්න. ඉතින් මම හිතනවා අපි සියලු දෙනාම මේ සඳහා සහයෝගය දැක්වීම තමයි අවශ්‍ය වෙන්නේ.
ගරු කතානායකතුමනි, ගරු කතානායක මම අහන්න කැමති මේ රජය විසින් ඉදිරිපත් කරලද මේ බදු සංශෝධන ජාත්‍යන්තර මුල්ල අරමුදලේ අනුමැති ඇතිව කරපු එකක්ද කියලා? මොකද එක පැත්තකින් ආණ්ඩුව කියනවා තාම ස්ටාෆ් ලෙවල් එග්‍රීමෙන්ට් එකක් නැහැ කියලා ආණ්ඩුව කියනවනේ. එතකොට එහෙම කියන ගමන් බන්දක් අයියේ නිවේදනයට ඉකුත් කරලා තියෙනවා මේ බදු සංශෝධන කෙරුවේ ජාත්‍යන්තර මුල් අරමුදලේ ඉල්ලීම පරිදි කියලා. ඉතින් මේක පරස්පර විරෝධී. ඔන් ද වන් ඇන් දේසේ දෙයර් ඉස් නෝ එග්‍රීමෙන්ට් ඔන් ද අදර් හෑන්ඩ් ඓ සෝ ස්ටේට්මන්ට් යෙස්ටර්ඩේ දැට් ඕල් දීස් නිව් ටැක්සස් were brought with the consent of the IMF. So පරස්පර විරෝධයක් තියෙනවා. ඉතින් ඒකයි මම අහන්නේ. මේ කාටවත් චෝදනා කරන්න නෙමෙයි. මොකද අපි දැනගන්න ඕන.
ගරු කථානායකතුමනි, මම ඔබතුමා කාටවත් චෝදනා කරනවා කියලා නෙවෙයි කිව්වේ. ඔබතුමා මතු කරපු කාරණේට මම පිළිතුරක් ලබා දුන්නේ. ගරු කථානායකතුමනි, අද අපේ රටේ මේ ආදායම් ප්‍රමාණය බැලුවොත් ජාතික නිෂ්පාදනයෙන් 46.6% විතර ප්‍රමාණයක් තමයි තියෙන්නේ ගරු කථානායකතුමනි. එතකොට මේ ප්‍රමාණය ලෝකයේ සියලුම රටවල් ගත්තොත් අඩුම ආදායමක් ලබන රටක් බවට අපි පත් වෙලා තියෙනවා. එයින්ද අපි බලාපොරොත්තු වෙනවා 14% දක්වා වූ ආදායම් මට්ටමකට රට අරගෙන යන්න. එහෙම වුණොත් විතරයි රටේ සාමාන්‍ය වියදම කළමනාකරණය කර ගැනීමට හැකියාවක් තියෙන්නේ ගරු කථානායකතුමනි. එයින්ද ආදායම් වියදම් කළමනාකරණයක් වෙනුවෙන් අපි බදු සංශෝධන අරන් ඇවිල්ලා තිනවා. අපි කියන්නේ නෑ මේවා සියලු දේවල් මේ නොකල ඉන්න පුළුවන් නම් හොඳයි. හැබැයි අපිට ආදායම් මට්ටම ඉහළ ගැනීමක් කළ යුතුයි කිරියල්ල මැතිතුමනි. ඒක ඔබතුමාලත් එකඟ වුණා. මොකද ඔබතුමාලා විශේෂයෙන්ම කිව්වා පහුගිය රජය විසින් බදු ඉවත් කිරීම 2019 ඒ දැඩි දෝෂදර්ශනයේ ලක් වෙච්ච බදු ප්‍රතිපත්තියක් වුණා. ඉතින් ඒ ඇති වෙලා ඒ තුලින් ඇති වෙච්ච පරිහානිය නැවත සිදු නොවෙන්න අපි මේ වගේ බාණ්ඩ හිගයන් ඇති වෙලා පොලිමුගයක් ඇති වෙලා මේවා සියල්ල නැවත ඇති නොවෙන්න ගරු කථානායකතුමනි මේ සංශෝධන ඉදිරිපත් කරන. ඒ වගේම ඔබතුමා විවාදයක් ඉල්ලුවෝ. ඔබතුමා පක්ෂනායක හමුවේදී ඒ විවාදය ගැන කතා කරන්න. රජයේ පැත්තෙන් අපේ ඒකට විරුද්ධත්වයක් නැහැ. මම හිතනවා අපිට පුළුවන් ඒ විවාදය තුලදී තවත් දීර්ඝව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. ඒ විවාදය ඔබතුමාලා හැකි ඉක්මනින් සාකච්ඡාවට ගන්න. අපේ ගැටලුවක් නැහැ.
කොහොමද ස්ථිර ප්‍රධානවට ඒතු ආරම්භයේදී අග්‍රාමාත්‍යතුමා පනත්කෙතුම් ප්‍රතිපත් කිරීම
පනත්කෙතුම්පත්
ගරු කථානායකතුමනි, දේශීය ආදායම් සංශෝධන 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනයේ ප්‍රසදාව පනත් කෙටුම්පති සභාගතව.
දේශීය ආදායම් සංශෝධන 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පති.
දිනවර කියවදවද?
දෙදින.
පාර්ලිමේන්තු සභානායකතුමා විජනාංගලික.
ගරු කථානායකතුමනි, පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු න්‍යායපත්‍රයේ ප්‍රධාන මඩකටයුතු වල අංක 1 දරන විෂය පිළිබඳ වැඩ අද දින රැස්වීමේදී පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 8 විදුද්දාන වලින් සහ 2022 ඔක්තෝබර් 18 වෙනි දින පාර්ලිමේන්තු විසින් සම්මත කරන ලද යෝජනාවෙහි විදුද්දාන වලින් නිදහස් වී සිටියා.
සභාව එකඟද?
අයයි.
ග්‍රාමිනී වලේබඩ මැතිතුමා.
ගරු කථානායකතුමනි, ශ්‍රී ලංකා සැලසුම් තාක්ෂණඥයින්ගේ ආයතනය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත මම මේ සභාවට ඉදිරිපත් කරමි.
යෝජනා ඉදිරි කරන්න.
ගරු කථානායකතුමනි, ගාමිණී වලේබඩ ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරන ලද ඒ සංස්ථා පනත යෝජනාව ඉදිරි කරනවා.
22 ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ දියුණුවර කියවීම පිළිබඳ කල්තබන්දාදී වාදයේ තවදුරටත් පැත. ගරු අගමැතිතුමා.
ගරු කථානායකතුමනි, 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය එක්වන්නේ පළමු කොට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවත් ශ්‍රී ලංකාවේ ජනතාවත් අපි කවුරුත් තේරුම් කරගත යුතුයි 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 22 වරටත් සංශෝධනය කරන බව. අපි ආණ්ඩුක්‍රමය සංශෝධනය කරමින් සංශෝධනය කරන ලද දේ ආපසු ඉවත් කරමින් යළි සංශෝධනය කිරීමෙන් කටයුතු කරන පාර්ලිමේන්තුවක් බවට පත්වීම සැබවින්ම එක්තරා පැත්තකින් විවේචනයට සමාජය ලක් කිරීම පාර්ලිමේන්තුව අග්‍රාමාන්තුමා හැටියට මම ප්‍රකාශ කරනවා පුදුමයක් නෙවෙයි. ඒ නිසා එවැනි පසුබිමක් තුළ ඒ අපි පසු කරපු කාල පරිච්ඡේදය මම නැවත කියන්න උත්සාහ දරන්නේ නැහැ. අදාපි පාර්ලිමේන්තුව හමුට එන්නේ අපි කලිනුත් සඳහන් කළ පරිදි අපේ රටේ ඉතිහාසයේ දැවන්තතම ආර්ථික මූල්‍ය ඒවාගේම විදේශ ණය දේශීය ණය අර්බුදයකට මුහුණ දීලා මාස හතරකට ඉස්සෙලා ඉතාම දරුණු කඩාවැටීමකට පත්වෙච්චි ජනතා එදිනදා ජීවිතයත් ආර්ථිකයත් යළි පණගන්වා ගැනීමේ ක්‍රියාදාමය ගැන එදාට වැඩිය අද ප්‍රගතියක් ලබා තිබෙන බව රජයේ වෙනුවෙන් යළි යළි පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරන්න ඕනි. ඒ අඩුපාඩුකම් ඇති අපි පිළිගන්නවා. ඒ වැරදි ක්‍රියාමාර්ග ඇති වෙනවා ඇති. අපි ඒවා සාකච්ඡාවට ලක් කරනවා. නමුත් ආර්ථික තත්ත්වය යළි පණගැන්වීමට හැකි උත්සාහයට යෙදিলা තිබෙන මේ රජය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිතුමා හැටියට පාර්ලිමේන්තුව තෝරාගත්ත ඉතිරි කාලෙට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉවත්ව යාමෙන් පස්සේ ඒ වාගේම අග්‍රාමාත්‍යවරයා හැටියට මට ඒ වගකීම පවරලා තියෙනවා. අමාත්‍ය මණ්ඩලය යළි කටයුතු කරමින් සිටිනවා. යම් යම් යෝජනාවල් මේ තත්ත්වයෙන් එහාට දේශපාලන යාන්ත්‍රණය සකස් කර ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කළා තිබුණා. මේ අවුරුද්දේ මුල සිට මේ සාකච්ඡා ආරම්භ කළා තිබුණා. ඒ වගේම ඒ සඳහා විශේෂ මං කලින් දිනයක සඳහන් කළ පරිදි විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සර්වපාක්ෂික සාකච්ඡාවක් ඇඳෙව්වා මාර්තු මාසයේ 3 වෙනි සතිය. එම සාකච්ඡාවේදීද ආණ්ඩු ක්‍රමයේ යම් යම් වෙනස්කම් ඇතිකිරීම සඳහා සාකච්ඡා වුණා. ආර්ථිකයේ යම් යම් වෙනස්කම් ඇතිකිරීම සඳහා මාර්ගය සාකච්ඡාවට ලක් කරා. ඉන් පසු කාල පරිච්ඡේදය ඇති කළ මහජන උද්ඝෝෂණ ව්‍යාපාරයන් ඔබත් මමත් හොඳින් දන්නවා, මුළු පාර්ලිමේන්තුවත් දන්නවා. ඒවා යළි යළි සිහිපත් කරන්නට අවශ්‍ය නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යවරයා හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා පත් කරා. ඒ වෙනකොට පළවෙනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම් පත සාකච්ඡාව ආරම්භ කළ තිබුණා. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා හැටියට සර්වපාක්ෂික සාකච්ඡාවක් මේ දෙපාර්ශ්වයේම දේශපාලන පක්ෂ නියෝජිතයන්ගෙන් වාර කීපයක් පැවැත්වුවා අග්‍රාමාත්‍ය කාර්යාලය. මමත් GLPD සමන්තුමත් ඒ අවස්ථාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන මන්ත්‍රී කණ්ඩායම වෙනුවෙන් ඩග්ලස් දේවානන්ද ඇමතුමත් සහභාගී වුණා. ඒ අවස්ථාවේදී කරුණු බොහොමයක් සාකච්ඡා වුණා. ඒ වගේම බොහෝ කරුණු සාකච්ඡාවෙන් ඉදිරියට යෑමේදී යම් යම් පාර්ශ්වයන් එකඟ නොවීම නිසා ඉවත් වී මේ කෙටුම් පත කරා පැමිණි. මේ කෙටුම් පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වුණු අවස්ථාවේදීද ජනාධිපතිවරයා හැටියට මූලාසනයේ දැරුවේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. එහි මූලික අංග පිළිබඳ එකඟතාවයක් අමාත්‍යවරුන් සමග පැමිණිය. අග්‍රාමාත්‍යවරයා හැටියට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එදා අග්‍රාමාත්‍යතුමා. විරුද්ධ පක්ෂයේ සමගත් සාකච්ඡාවාර විටින් විට පවත්වුවා. මම මේ බව සඳහන් කරන්නේ අපේ ව්‍යවස්ථාපදායක ඇමතුමත් සඳහන් කරපු ආකාරයටම මෙහි පසුබිම ඒ අනුව ඒ වාගේම මේ ඉල්ලා සිටින උද්ඝෝෂණ ව්‍යාපාරයේ අයදිකත් සාකච්ඡාවල් ඇති වුණා. ඒ අනුව මේ දෙවැනි 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් වී විවාද කරන අවස්ථාවේදී මම විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ මේට අන්තර්ගත වූ යම් කිසි ජනවරමක් අපටත් තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා 2019 පත්කරගත්තේ ඉතා පැහැදිලිව එතුමා රටට පොරොන්දුවක් දුන්නා, මෙතනට ඇවිල්ලා පොරොන්දුවක් දුන්නා, ජනාධිපතිතුමාත් මේ නව ජනාධිපතිතුමාත් පොරොන්දුවක් දුන්නා, පාර්ලිමේන්තු ක්‍රමය ඡන්ද ක්‍රමය වෙනස් කළ යුතු බව මේක තමයි ජනවරමේ අපි ආණ්ඩු බලය ගත්තේ. මහජන අපිට ඡන්ද දුන්නා විශ්වාස කළා. ආණ්ඩු ක්‍රමයක් අලුතෙන් ඇති කරනවා කියලා. මේ දෙකම ආරම්භ කරන යන ගමනට රමේශ් සිල්ලා මැතිතුමා අපි කවුරුත් දන්න අපේ රටේ සුවිශේෂ නායකත්වයේ දරන නීතිඥවරේ එතුමා ප්‍රධානින් ගණනාවකින් සමන්විත කමිටුවක්වත් කළා. ඒ කමිටුව කටයුතු කරමින් අවසාන වාර්තාව බාර දුන්නා. ඒ කමිටු වාර්තාවෙත් මේ ආණ්ඩු ක්‍රමය සම්බන්ධව තිබෙන පාර්ලිමේන්තුවේ බලය වැඩි කර ගැනීම සඳහා වූ යෝජනාවල් තිබෙනවා. ආණ්ඩු ක්‍රමය සම්බන්ධව පාර්ලිමේන්තුවේ ඡන්ද ක්‍රමය වෙනස් කිරීමේ යෝජනාවල් තිබෙනවා. ඒ වගේම වෙන වෙන ආයතන රටේ තිබෙන වෙනස් ප්‍රතිසංස්කරණයකට භාජනය කිරීම තිබෙනවා. මේ කටයුතුත් සිදුවිය යුතුයි කියන ස්ථාවරයේ තමයි අපි ඉන්නේ. 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සමගම සංශෝධනය සමගම ඉතිරි වී තිබෙන වැඩකොටස නොකොරොත් මේ 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයත් අවුල් තත්ත්වයකට ක්‍රියාත්මක කිරීමේදී පත්වන්නට ඉඩ තිබෙනවා. මම ඉඩ තිබෙනවා කියන්නේ ඇයි? පාර්ලිමේන්තුවේ ඡන්ද ක්‍රමය හා ජනාධිපති ක්‍රමය අතර යම් කිසි මතභේදයක් තියෙනවා. මේ පළවෙනි වතාව නෙමෙයි. ගරු කතානායකතුමනි, අරන් බලන්න. ඔබතුමාටත් මතක ඇති 17 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාව. මට මතකයි ඒ කාලේ අපේ තාවකාලික ආණ්ඩුවක් අපි ඇති කරා චන්ද්‍රිකා කුමාරතුංග මැතිනි. තාවකාලික ආණ්ඩුවක් ඇති කරලා ඒ ඉල්ලීම් මාලාව ඇතුළත් කළද පළවෙනි වරට ජනාධිපතිගේ බලතල සමග කටයුතු කරන පාර්ලිමේන්තු කමිටුවක් ඇති කිරීමට එකඟතාවයන් ඇති කරා. අපි අමතක නොකළ යුතුයි ඒ කොතනේ බලයද ඉල්ලා සිටියේ ජනාධිපතිගේ බලයේ කොටසක් අපේ පාර්ලිමේන්තුවට දෙන්න. එය 18 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පැමිණිය. 18 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් තවත් වෙනසකට භාජනය කළා. ඒත් පාර්ලිමේන්තු බලය වැඩි කර ගැනීමට ජනාධිපති ධුරින්. ඊට පස්සේ 19 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා බලය ආවා. දැන් 18යි 19යි දෙකම සම්මත කරේ කතානායකතුමනේ එකම පාර්ලිමේන්තුව. ඒ අතරතුර යම් යම් දේශපාලන පෙරළි වුණා. නමුත් එකම පාර්ලිමේන්තුව. දැන් අපි 20 ආණ්ඩු ක්‍රම සංශෝධනයකුත් ගෙනාවා. එය පුද්ගලික මට කතා කරන්න ඉඩ දෙන්න. ඔබතුමාලා කතා කරා ඇති. දැන් මට කතා කරන්න එපයි කියනවනම් මං ඉඳ ගන්න. කරුණාකරලා සවන් දෙන්න. මේ ප්‍රජාතන්ත්‍රවාදී ලෝකේ සවන් දෙන්න ඉගෙන ගන්න. මං හුඟක් සවන් දීලා දෙනවා. ඔය එක එක දේශපාලන විජ්ජාවන් වලට අපි සවන් දුන්නා. කරු කතානායකතුමාත් මමත් දන්නවා කොච්චර අමාරු වුණාද කියලා. මහජන ජීවිත හා අපේ රට ආරක්ෂා කරන්නේ දවස් දෙක තුන. ඔව්, හිනා වෙන්න පුළුවන්. මිනිහ මැරෙනකොට අඬන පිරිස වැඩි කියන ටිකක් මතක තියාගන්න. ඒ නිසා තමයි කතානායකතුමයි මමයි මේ අපේ මියගේ මිනිස් ඝාතනයේ ලක්වෙච්ච මන්ත්‍රීතුමා වෙනුවෙන් මම අද කියන්නම්. කැබිනට් මණ්ඩලයේ මිලියන 10 දක්වා වන්දිය ගෙවන්න තීරණයක් ගත්තා ගිය සුමානේ. මේ අපේ මන්ත්‍රීවරුන්ගේ ජන ජීවිතය ආරක්ෂා කරන්නේ වගේ මේ සමාන අදාළ රාජ්‍ය සේවකෙක් ඒ වෙනුවෙන් ජීවිත පූජා කරන නම් අපි දැනට එන්න ඕනේ. ඒ නිසා මම අවම වශයෙන් තිබුණු ඒ නීති අපි වෙනස් කරා. මොහොමඩ් කතානායකතුමා පත් කළා තිබුණු ඒ මිලියන 5 සීමාව වෙනස් කරා. රට බංකොලොත් අමාරු තත්ත්වයක තිබියදී අපි අහිංසක මන්ත්‍රීතුමාව ඝාතනය කිරීම හෙළා දකලා විතරක් මදි. ඒ පවුලේ අය ඔහුගේ යැපෙන්නන්ට කටයුතු කරන්න. එතකොට 19 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගෙනාවා. 19 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විශාල සංශෝධනයක් නැති කරා. එවකට තිබුණු ආණ්ඩුව ඒකටත් ඡන්දේ පාවිච්චි වුණා. අවශ්‍ය 3/2 ලබා දුන්නා. අපි විපක්ෂයේ 3/2 ලබා දුන්නා. මා එදා හිටියේ විපක්ෂයේ. මා විරුද්ධ වුණා සංශෝධන ගණනාවක් ගෙනාවා. සමහර ඒවා නවත්ත ගන්න පුළුවන් වුණා අමේ ව්‍යවස්ථාවේ තිබුණු. නමුත් අපි ඡන්දේ පාවිච්චි කළා. මම එකක් කියනවා ගරු මෛත්‍රීපාල ශ්‍රේෂ්ඨ මන්තුමා මෙතන නැහැ. අපේ විද්‍යාසනතුමාත් ඉන්නවා. අග්‍රාමාත්‍යතුමා හැටියට හිටපු රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් මෙතන නැහැ. නමුත් අද ජනාධිපතිතුමා ඒ අවස්ථාවේ ප්‍රතිඥාවක් අපිට දුන්නා. ඡන්ද ක්‍රමය පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය වෙනස් කරනවා. ඒ පිළිබඳ පනත ඉතාම ඉක්මනින් ගේන මවටත් එදා පොරොන්දු වුණා. ඉතින් අද දක්වා එවැනි දෙයක් සිද්ධ වෙලා නැහැ. නමුත් අපි කවුරුත් එකඟ වෙනවා මේ ඡන්ද ක්‍රමය වෙනස් කළා ආසනයකට බලපාන ප්‍රධාන වශයෙන් මන්ත්‍රී පිරිසක් මෙහි පත්විය යුතුයි. මන්ත්‍රීවරුන් ගරු පාර්ලිමේන්තුවට පැමිණියාම ඔක්කොම ඇමතිවරු වෙන්නේ නැහැ ගරු කතානායකතුමනි. ඔක්කොම උපඇමතිවරු වෙන්නේ නැහැ. 19 වෙනි අනුක්‍රම ස්ථාවෙන් 30%කට අපි එක සීමා කරා. ඒ සීමාව තවම පවතිනවා. එහෙනම් අනිත් මන්ත්‍රීවරුන්ට සහභාගී වී කටයුතු කළ හැකි ලෙස මේ දේශපාලන යාන්ත්‍රණය වෙනස් වෙන්න ඕනේ. ආසනවලින් එන මහජනයාගේ ප්‍රශ්නවලට ඒ ආසනවලින් පත්වෙන මන්ත්‍රීතුමාලා වගේම විධායක ජනාධ විධායක පාලන ක්‍රමය පාර්ලිමේන්තුව ඇති කිරීම අපි එකඟ වුණා. ක්‍රියාත්මක කරන්නට තාම හැකියාව සම්පූර්ණයෙන් ඇති වුණේ නැහැ. මේ විධායක කාරක සභාවල මන්ත්‍රීවරුන්ට රාජකාරිය ජාතික ප්‍රතිපත්ති සංවර්ධන තීරණ මූල්‍යමය හා කටයුතු පිළිමත කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා සියලු දෙනා ඇමතිවරු වෙන්නේ නැහැ, සියලු දෙනා උපඇමතිවරු වෙන්නේ නැහැ. 225ක මන්ත්‍රීවරු ඉන්න පාර්ලිමේන්තුවක් දැනට අපි සීමා කරගෙන ඉන්නවා. අපි ඒක වැඩි කරන්න සුදුසු නැහැ කියලා පැහැදිලිව ප්‍රතිඥා දී තිබෙනවා. මේ තුළ මේ විධායක කාරක සභා ක්‍රමයත් ක්‍රියාත්මක කිරීමත් මේ ප්‍රතිසංස්කරණේ තවත් කළ යුතු වහවහ කටයුතුක් ලෙස අග්‍රාමාත්‍යතුමා හැටියට මම ආන්වෙණින් ප්‍රකාශ කරන්න කැමතියි. මේ නිසා 22කින් ප්‍රශ්නේ සම්පූර්ණ වෙන්නේ නැහැ. 22කින් එහාට ගියපු මේ ප්‍රතිසංස්කරණ කළ යුතුයි කියලා ව්‍යවස්ථාදායක අමාත්‍යතුමාත් අපිත් අමාත්‍ය මණ්ඩලෙත් සාකච්ඡා කරා. ජනාධිපතිතුමාගේ එකඟතාවය තිබෙනවා. ඒ කටයුතුත් ඉටු කිරීම වාගේම රමේශ් සිල්ලා කමිටි රිපෝට් ඉට් ඉස් ඕපන්. ඇයි රිමෙම්බර් ෆෝම ප්‍රෙසිඩෙන්ට් ගෝඨාභය රාජපක්ෂ හෑන්ඩඩ් ඕවර් ද රිපෝට්. He went to his room as he was at that time draft constitution. As he at that time he could not leave the president's house. At the cabinet meeting he walked to his room, came back and handed over here what this subcommittee has drafted, the draft constitution. So there is a draft constitution. We can't say no. Whether government is going to introduce it or introduce the other committee reports that have been drafted before, this has to be addressed. Let us not stop halfway. This is the crisis that we are facing. In addition to the economic crisis, අපි පසුගිය මාස 3 දී සම්පූර්ණ බර ජනාධිපතිතුමා හා අමාත්‍ය මණ්ඩලය සම්පූර්ණ බර යොමු කළේ ආර්ථික අර්බුදය හා ආර්ථික බර ආර්ථික අවුල විසඳා ගන්න. මේ සභාව කතා කරනකොට සාක්ෂි දරයි. ගෑස් ප්‍රශ්නේ, ඉන්ධන ප්‍රශ්නේ, විදුලි ප්‍රශ්නේ, පෝර ප්‍රශ්නේ මේවා දැන් ක්‍රමානුකූලව අපි විසඳාගෙන මීළඟ මහා කන්නයට ගමන් කරමින් ඉන්නවා. මීළඟ මහා කන්න කියන්නේ ගොවි ජනතාවගේ ජයග්‍රහණ කන්නේ මේ රටට ගේන්න පුළුවන්. අපි ඔක්කොම ඒ සඳහා එකතු වෙලා වැඩ කරන්න ඕනේ. නමුත් ඒ සඳහා වැඩ කිරීමේ වනාකම මම විශේෂයෙන් සඳහන් කරන්නේ ඒ අතර තමයි මේ දේශපාලන යාන්ත්‍රණය වෙනස්කම් ඇති කිරීම සඳහා මේ ආරම්භයට පියවර අපි 22 ගෙනලා තියෙනවා. ඒ අනුමත කරගෙන අපිට ඉදිරියට යන්න ඒ වගේම ආණ්ඩු ක්‍රමේ විශාල වෙනස්කම් කීපයක් ඇති කරන්න තියෙනවා. ඒවත් ඇති කරලා ගමන් කිරීමට පුළුවන්. නම් විරුද්ධ පක්ෂ යෝජනා කීපයක් ඉදිරිපත් කරා. ඒවා ශ්‍රේෂ්ඨ අධිකරණයට ගියාට පස්සේ වගන්ති රාශියකට අනුමත කරන්න බෑ ජනමත විචාරණයකින් කියලා නිර්දේශයක් එවලා තියෙනවා. ඒ වගේම තමයි අපි ඉදිරිපත් කරපු එක. ආණ්ඩුවෙන් ඉදිරිපත් කරපු එකටත් ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් එවලා තියෙනවා නිර්දේශයන්. ජනමත විචාරණයකට පමණයි අනුමත කළ හැක්කේ පාර්ලිමේන්තු සම්මතයක් ලැබුණත්. ඉතින් එහෙමනම් ශ්‍රේෂ්ඨ අධිකරණයේ දෙන නියෝගයේ අනුම තමයි ආණ්ඩු ක්‍රම පනතක් ඕනෑම පනතක් විග්‍රහයට හා අවසානයේ නීතිමය ලෙස පාර්ලිමේන්තුවට සම්මත කරගන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් පාර්ලිමේන්තුවට අපි යෝජනා ගෙනාපු ආකාරයෙන් හෝ ප්‍රසිද්ධ සභාවක පාර්ලිමේන්තුවේ එළියේ යෝජනා කරපු නිසාම එය නීතිගත කිරීමට හෝ ව්‍යවස්ථාගත කිරීමට හෝ නොහැකියාවක් තිබෙන බව මා හිතන්නේ පාර්ලිමේන්තුවේ සැම දෙනා ඉතා හොඳින් පිළිගන්නා වූ කරුණක්. මේ 19 වෙනි ව්‍යවස්ථාව දැන් 22 කරා පැමිණ තිබෙනවා. ඒ වෙනුවෙන් කොමිෂන් සභා ඇතිවන ආකාරය ව්‍යවස්ථා කටයුතු අමාත්‍යතුමා පැහැදිලි කරා. මුඛ්‍ය අරමුණක් විය යුත්තේ විධායක ජනාධිපතිගේ බලතල ක්‍රමානුකූල හා වේගයෙන් පාර්ලිමේන්තුවට පරිවර්තනය කරගන්න. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 95 කරන්න කටපාඩම් නැතුමු. ඒට 90 කරන්න නම් ආණ්ඩුක්‍රම විශාල වෙනසකට පරිවර්තනය කරන්නට ඕන. ඒ වගේම අපේ රටේ වැදගත් නඩු තීන්දුව රාශියක් ප්‍රකාශයට පත් කළා තියෙනවා. අපේ මාතෘභූමිය සම්බන්ධව රට පිළිබඳව රටේ ව්‍යවස්ථාව පිළිබඳව ව්‍යවස්ථාවේ මූලික අංගයන් පිළිබඳව ඒ ගැන කටයුතු කිරීමට හැකි ක්‍රියාමාර්ග අනුව තමයි මේ කොමිෂන් සභාපත් කරන්න. කොමිෂන් සභාපත් කරාට අග්‍රාමාත්‍යතුමා හැටියට කියනවා කොමිෂන් සභාවලට බරපතල වගකීම් ඇති අය හා බරපතලව රටේ ප්‍රතිපත්ති වෙනුවෙන් රටේ ස්ථාපිත ප්‍රතිපත්ති වෙනුවෙන් කටයුතු කළ හැකි අය පත් වෙන්න ඕනේ. ඒ තමයි ඒ බලපෑමක් රටට ඇති වෙනම නම් ඇති වෙන්නේ. අපේ රාජ්‍ය සේවයේ 15,000,000 කිට්ටු වෙන රාජ්‍ය සේවයේ ඉන්නව කරු කතා නායකතුමනි. අපි විශාල අරමුදයකට මුහුණ දෙනවා මේ කාල පරිච්ඡේදයේ. රාජ්‍ය සේවයේ වශයෙන් උත් ඵලදායකත්වයේ වශයෙන් උත් ඒ වාගේම මුල්‍යමය වශයෙන් අපි මේ පවත්වාගෙන යන්නේ 15,000,000 විශ්‍රාමිකයන් ඉන්නව මේ රටේ. රාජ්‍ය සේවයේ කටයුතු කළ විශ්‍රාමිකයය. මේ ආකාරයෙන් විවිධ කොටස් තියෙන අය ගෙවීම් කරන්නේ කොහොමද? ඒ නිසා පාර්ලිමේන්තුව බලය ඉල්ලීම පමණක් නෙවෙයි බලය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව ගැඹුරු වගකීමක් දරන්න වෙනවා බලය ගත්තට පස්සේ. ඒ සඳහා කාරක සභා විධායක කාරක සභා ක්‍රමය තමයි වඩාත් යෝග්‍ය කියන එක තමයි අපි නම් විශ්වාස කරන්නේ. මම සාක්ෂි දුන්නා රොමේෂ් ශිල්ලා කොමිටියේදී මමත් සාක්ෂි දුන්නේ පදනම් කරගෙන. එවැනි ක්‍රියාමාර්ග වලට තමයි සාමූහිකව පාර්ලිමේන්තුවේ මොන පක්ෂකින් පත් වෙලාවත් එකට වැඩ කරන ඔබතුමා ඊයේ මූලාසනයේ දරුවා. මම මේ ටික පොඩ්ඩක් බාහිර දෙයක් කියනවා. නැෂනල් කවුන්සිල් සියලු පාර්ශ්වයන් හිටියා, සියලු පක්ෂ අපේ කිරියල්ල මැතුමත් හිටියා. අපි විදුලි බල ඉන්ධන ප්‍රශ්නේ ගත්තා. කුමක් දුනේ ඔබතුමාටයි අපි කාටත් දැනගන්න තිබුණා ලැබුණා මේ ආයතන දෙක පුනර්ජනය විදුලි ආයතනයත් ලංකා විදුලි බල සංස්ථාවත් දෙකම මත දෙකක් ප්‍රකාශ කරන්නේ. මත දෙකක් එකම කාරණයක් ගැනත් මත දෙයක්, මේ රටේ විදුලිය පිළිබඳ අනාගතය ගැනත් මත දෙකක්. නැත්තම් කවුද මේකට බැනුමාන්නේ? අපේ විදුලි බල ඇමතුමා. මේකට අද බනින්නේ විදුලි බල ඇමතුමාට. දැන් මේ ආයතන දෙකේ නිලධාරීන් මත එකක කාරණාමකටවත් එකඟතාවයට ගේන බැරිුණ බව කර කතා නැතුමා අපි ඊයේ දැක්කා. ඉතින් ජාතික සභාවක් ඇති කරලා කටයුතු කිරීමට කරන ලද යෝජනාව සම්මත කරලා කටයුතු කරගෙන යද්දී මේ ගන්නා වූ බලතල ක්‍රියාත්මක කිරීමට හැකි මාර්ගයන් ගැන මීට වඩා ගැඹුරින් පාර්ලිමේන්තුව සලකා බැලිය යුතුව තිබෙනවා. ඉතින් මම මේ ලේඛනයේ කියවන්න යන්නේ නැහැ. ව්‍යවස්ථා සභාව නැමත ඇති කරලා ඇති වෙනවා. ව්‍යවස්ථා සභාවේ සංහිතිය සඳහන් වෙනවා. සභාවේ නිර්දේශ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සහ සභාවේ සභාපතිවරු සමාජිකයන් පත් කිරීම, කොමිෂන් සභා 9ක් පිළිබඳ විශේෂයෙන් විගණන කොමිෂන් සභාව සුවිශේෂයි. විගණන කොමිෂන් සභාව පාර්ලිමේන්තුව එකට වැඩ කරන බැරි නම් පාර්ලිමේන්තුවට විගණන කොමිෂන් සභාවක් කියන දෙයට සවන් දෙන්න බැරි නම් දේශපාලන වශයෙන් කාට රිදුණක් කමක් නැහැ. සවන් දෙන්න බැරි නම් විගණන කොමිෂන් සභාවකින් ඇති වෙන ඵලයක් වෙන්නේ නැහැ. නාස්තිය, වංචාව, දූෂණය එතනින් නිර්දේශ එතනින් අඳුනාගෙන කියනවනම් අපි ඒකට හිස නමන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම කරන්න බැරි නම් මේ රට මේ වැනි කොමිෂන් සභාවලින් පරිපූර්ණ විසඳුමකට පරිවර්තනය වීම කරගන්නට නොහැකිතාවය මතුවී තිබෙනවා. මම කියන්න යන්නේ නැහැ, මගේ මිත්‍ර අපේ හිටපු ජනාධිපතිතුමා කිරියල්ල මැතිතුමාත් හිටියා. අපි කමිටු රැස්වීමේදී කිව්වා පොලිස් කොමිෂන් සභාවේ තිබුණු ප්‍රශ්නේ පොලිස්පතිතුමා ඉවත් කර ගැනීම සඳහා ආණ්ඩු අතර තිබුණු කමෑදිල්ල පත් කිරීමට හා ඉවත් කිරීමට දෙකටම කමෑදුවා. නමුත් කවුද ඒකේ හානිය භුක්ති වුණේ? වින්නේ සමාජය හා රට, සමාජය හා රට. මේක තමයි මේ ඇති කරනකොට තියෙන විපාක. විපාක පැත්තත් කල්පනාවට භාජනය කොට ආරක්ෂා කරගත යුතුයි කියන ටික සඳහන්. අනිත් කොටස ශ්‍රේෂ්ඨාධිකරණය සහ මුළු අධිකරණ ආයතනයන් සම්පූර්ණ ගැන මේ ව්‍යවස්ථාවේ මේ පත්කිරීමේ බලය, නිර්දේශ කිරීමේ බලය තිබෙනවා. ඒ වගේම ආණ්ඩුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සාමාජිකයන් පත්කිරීම හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ බලතල තිබෙනවා. ඒවා සම්බන්ධ හා අපි යෝජනාවල් ඉදිරිපත් කිරීමේදී ජනාධිපති වරයාට තිබෙන සුවිශේෂ විධායක බලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය මතයක් ප්‍රකාශ කළ තිබෙනවා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය යම් යම් විෂය කාරණා පිළිබඳව අදහසක් ප්‍රකාශ කළා තිබෙනවා. ජනාධිපතිතුමාට අමාත්‍යවරයෙක් නැති විෂයකට සීමා කාලයක් සඳහා ඒ විෂය භාරව ඉන්න පුළුවන් කියලා. නමුත් යම් යම් කේන්ද්‍රීය විෂයන් ජනාධිපතිවරයාට රාජ ආරක්ෂාව භාරව තිබෙන ආණ්ඩුක්‍රම වත්තාවේ සුවිශේෂ අංග සහේ වෙනස් නොකළ හැකිද? එන්ට්‍රෙන්ස් ක්ලෝසස් ආ වෙරි ක්ලියර්. ඒ එන්ට්‍රෙන්ස් ක්ලෝසස් වෙනස් කරන්න වෙනව මාර්ගයක් රටට යන්න ඕනේ. ඒ නිසා අපි ප්‍රකාශ කරන්න පුළුවන්, ප්‍රකාශයන් කරලා නොයෙක් නොයෙක් යෝජනා කරන්න පුළුවන්. නමුත් එහෙම ක්‍රියාදාමයකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉඩකඩක් තිබෙනවා නම් මහජනයන්ගෙන් ඉල්ලක් ආලා එන්න කියලා තමයි, අවසර අරගෙන කියලා තමයි කියලා තියෙන්නේ. කියවන්න සුප්‍රීම කෝට් තීරණය. මම දීර්ඝ වශයෙන් කතා කරන්නේ නැහැ. මම යලිත් සිහිපත් කරනවා මෙතනින් මෙය නැවත් නොනවත්වා ආණ්ඩුක්‍රම වෙනසකට භාජනය කිරීම සඳහා වූ කෙටුම්පතත් අනෙක් ඒ සම්බන්ධව ඉදිරිපත් කරන යෝජනා ඉක්මන් පාර්ලිමේන්තුවේ තේරීම්කාරක සභාවක් මගින් කටයුතු කිරීමට පුළුවන් නම් මම හිතන්නේ ව්‍යවස්ථා කටයුතු අමාත්‍යතුමාත් එකඟතාවය පළ කරලා තියෙනවා, ජනාධිපතිතුමාත් එකඟතාවය පළ කරලා තියෙනවා. අපි ඒවා ඉක්මනින් කටයුතු කරන්න පුළුවන්කම තිබෙනවා නම් රට වැසියා මීට වඩා විශ්වාසයක් තබයි. එසේ නැතුව අපි විවිධ විවේචකයන්ගේ කෝණයන්ගෙන් කෙරෙන විවේචනයන් වලට පමණක් මූණ දීමට පුළුවන්කම සඳහා අපි භාජනය වීමෙන් අලුත් මාර්ගයකට ගමන් කරමු. ඒ වගේම නව ව්‍යවස්ථා වගේම එහි අන්තර්ගත කිරීමට අලුත් ඡන්ද ක්‍රමයකින් ඒ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායකයේ තුල වැඩ කරන්න පුළුවන් ආකාරයේ විධායක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම වැදගත්. මොකද අපි කැබිනට් මණ්ඩලයේ බලතල ක්‍රමානුකූලව ඉවත් කරගත්තේ නැතුණත් පාර්ලිමේන්තුවේ බලතල වැඩි කර ගැනීමේ උත්සාහයකට තමයි මේ මම කියපු 17 වෙනි ආණ්ඩුක්‍රම වත්තාවේ සිට අද දක්වා මේ ගැටුමකට හා උත්සාහයකට දී තිබෙන්නේ. පාර්ලිමේන්තු වලේ වැඩි කරගන්නේ කොහොමද? සමහර ඒවා කරන්න ඕනේ කියනවා, නමුත් කරන්න බෑ. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසා කරන්න බෑ. ශ්‍රේෂ්ඨාධිකරණයේ එක අපිට මේ සියලුම ආකාරයෙන් පෙන්වා දී තිබෙන. එහෙමනම් අපිට කරන්න පුළුවන් එක ක්‍රමයක් තව තිබෙනවා. මම එයත් මම හිතනවා ව්‍යවස්ථාදායක ඇමතිතුමත් අපේ පක්ෂ නායකයොත් ඔබතුමාටත් ඉදිරිපත් කරා. පුළුවන් උපරමය ස්ථාවර නියෝග හරහා ගමන් කරමු. ඒක කරන්නත් තාම එකඟ නැහැ. ස්ථාවර නියෝග හරහා පුළුවන් තරම් දුර පාර්ලිමේන්තු බලය වැඩි කර ගැනීම සඳහා වූ ක්‍රියාමාර්ගයක් ගැනීමට අපට පුළුවන්කම තිබෙනවා. මා හිතනවා ඒකට පුළුවන් සංශෝධන රාශියක් යම් යම් ක්‍රියාමාර්ග ඇති කරන්න කටයුතු කරන්න අපේ කමිටු රාශියක් අලුතෙන් ඇති කරලා තිබෙනවා. දැන් ඒවා වහාම වැඩ පටන්ගෙන කටයුතු කරන්න පුළුවන් වුණොත් ස්ථාවර නියෝග හරහා පාර්ලිමේන්තු බලය වැඩි කර ගැනීමේ උත්සාහයට අපි කමං කරමු. මොකද අත්තිටවන්න ඕන තැනත් අත්තිටවන්නේ පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇතුව. If you say no, කතානායකතුමා දන්නව ඔබතුමා කියනවා. ඔබතුමා හැමදාම උදේ නැගිටලා මොනව හරි කියන්න එපැයි. කිව්වට ඔබතුමාට විරුද්ධව ඡන්දයක් ඉල්ලන්න තිබුණා. එක දවසක්වත් ඉල්ලුවද විරුද්ධව ඡන්දයක්? Once when Honorable Kanu Jayasuriya was in the chair, we from the opposition asked for a division when the government proposed something early morning. And our objection was carried because you all didn't have the numbers that day. I can teach you how these things can be challenged. I don't want to teach anyone. Because me ona kamati enne, honda vedak ko karana deyakata vivechane misak, aluthen nirmana sili kisivak ne. අපි මූණ දෙන අනිත් අරමුද අදයයි. නිර්මාණශීලී විය යුතුයි. පාර්ලිමේන්තුවේ හැම මන්ත්‍රීවරයෙක්ම ගැඹුරෙන් මේ අපි මූණ දෙන අරමුදය පළවෙනියෙන් කල්පනා කරන්න, ආර්ථික හා ජන ජීවිතයේ ආරක්ෂාව හා පවත්වාගෙන යන්න පුළුවන් තත්ත්වය ගැන. නැත්තම් මුදල් බලයක් ගැන මොනවටද පාර්ලිමේන්තුව කතා කරන්න? මුදල් බලය පාවිච්චි කරන්න දැනගන්නට ඕනේ. මේ ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති තුලින් මහජන ජීවිතය රටේ ආර්ථිකය පවත්වාගෙන යන්න ඊට පස්සේ අවශ්‍ය ප්‍රතිසංස්කරණ කරන්න ඕනේ. ඒවාට එකඟතාවයෙන් කටයුතු කරන්න අපි එකඟතාවය පවල කරනවා. ඒ වගේම දේශපාලන යාන්ත්‍රණේ වෙනස්කම් ඇති කරන්න ඕන. ඒ නිසා මම විශ්වාස කරනවා මේ ව්‍යස්තදායක කටයුතු පිළිබඳ කරන අමාත්‍යතුමා ජයදාස රාජපක්ෂ මහත්මයා කැබිනට් මණ්ඩලය අනුමැතිය අරගෙන අපි සියලු කැබිනට් ඇමතිවරු මේ අනුමත කර එය ඉදිරිපත් කළා තිබෙනවා. එය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය එකඟතාවයට පාර්ලිමේන්තුව ලබා දෙයි කියලා. මේකට වඩා මම කාල වේලාව ගන්න යම් යම් මා කියපු කාරණා පැහැදිලි කරන ටයිප් පිටපත තියෙනවා ගරු කතානායකතුමනි. ඒ අනුව ඒ සකස් කරන වහන්සාට වාර්තාවට අපිට ඇතුළත් කරගමු. අදත් පාර්ලිමේන්තුව රැස් වෙන්නේ මේ බරපතල අවස්ථාවක් නැද. ඒ නිසා ඒ බරපතල අවස්ථාවේ ලෙස සලකා මේ ගැන දක්වා තිබෙන එකඟතාවයන් සමහරට විපක්ෂයට ඕනකම තියෙන්නේ නැති යම් යම් සංශෝධන ගේන්න. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු දැන්ටමත් සංශෝධන කීපයක් දීලා තියෙනවා. සංශෝධනයන් ඉදිරිපත් කිරීමට හැකියාව කාරක සභා අවස්ථාවක තමයි සාකච්ඡාවට ලක් වෙන්නේ. නමුත් ඒවාට ඉඩකඩක් ශ්‍රේෂ්ඨාධිකරණයේ දුන්නු තීන්දුව කියවනකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවේ අනුව ඉඩකඩක් බොහොම අඩුයි අපිට කාරක සභා අවස්ථාවකදී හෝ සංශෝධනය කරන්න. මේක තමයි පසුගිය දවසෙත් අපිට කල් තියන්න සිද්ධ වුණේ. කිරියල් ඇමතුමා මමත් හිටියා, නීතිපතිතුමා සාමාන්‍ය වුණ අවස්ථාවේ. දේ ගැනත් අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට සලකා බලන්න කිය සලකා බැලිය යුතුයි කියන සඳහන් කරනු මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් වෙනසකට භාජනය කිරීමන් අවසානය කියනවා. විධායකට අයිති බලතලයක් ක්‍රමානුකූලව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීමෙන් හා ස්ථාවර නියෝග හරහා ඇති කර හැකි බලතල ප්‍රමාණය වැඩි කර ගැනීමෙන් ගමන් කරන මේ ක්‍රියා මාර්ගය අපි ඉදිරියට ගෙන යමු. ස්තුතියි.